කරු විමල් විරංශමත් තමයි.
කාලය කීයද කරු නියෝජ්‍ය කතානායකතුමනි?
ඔබතුමාට තියෙනවා මිනිත්තු 6 8යි.
නෑ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමාට නියෝජ්‍ය කාලෙත් මට අදාළ කරන්න.
ඔව් එතුමාට මිනිත්තු 6යි. ඊට පස්සේ ඔබතුමාගේ මිනිත්තු 6යි 12ක්
තියෙනවා. 12යි. කරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් අමාත්‍යාංශයට අයත් පනත් කිටුම්පත් කීපයක් සාකච්ඡාවට ගන්න මේ වෙලාවේ මම කැමතියි අපේ රටේ ආර්ථිකයේ අද සිදුවීම් පවතින්නේ කුමක්ද කියන කාරණය පිළිබඳව මේ ගරු සභාව හමුවේ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. ඔබතුමා දන්නවා මීට කලින් මේ සභාවේ බොහෝ මන්ත්‍රීවරුන් පැවසූ පරිදි අපේ රට අපේ ආර්ථිකයේ බංකොලොත්භාවයට පත් කෙරුණාමෙන් පස්සේ අපි දැන් ගැලවීමේ මාවතේ යනවා කියලා එක කොටසක් කියනවා. අපිට පේන්නේ ගැලවීමේ මාවත නෙමෙයි මේක වැළලීමේ මාවත. මම දැක්ක මේ මෑතකදී ගෞරවනීය මහානායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නිවේදනයක් නිකුත් කළ තිබ්බ ජනාධිපතිතුමාව ආමන්ත්‍රණය කරමින් මේ රටේ රාජ්‍ය ආයතන විකිණීමේ ක්‍රියාවලියේදී ජාතික ආරක්ෂාවට පවා බලපෑමක් වෙනවා. ඒ නිසා මේ ක්‍රියාදාමය ගැන නැවත සලකා බලන්න කියලා. අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි සිදුවෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මම මීට කලින් මේ ගරු සභාව එක්ව හරෙන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් ඇමතිවරයා ඔහු ඉන්දියාවට ගිහිල්ලා කරපු කතාවේ කියනවා ලංකාව ඉන්දියාවේ පාට් එකක් කියලා. ඒක වැරදිලා කියවිච්ච එකක් නෙවෙයි. මනුෂ්‍ය නායකකාර ඇමතිතුමා නම් ඒක නිකන් හරි සැහැල්ලු කොට සලකලා කතා කරා. ඇත්ත වශයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක නිකන් කියවිච්ච එකකුත් නෙවෙයි. ඒක වෙමින් පවතින ක්‍රියාවලියට අනුව බොහොම දැනුවත්ව සිදු කරපු කතාවක්. ඔහු කියන්නේ ඉන්දියා ඉස් අ පාර්ට් ඔෆ් ශ්‍රී ලංකා ඇක්චුවලි. ඇක්චුවලි කියලා කියන්නේ. එතකොට මේක මේ කවුරුවත් එඩිට් කරපු එකක් නෙවෙයි. මේ කියන්නේ ශ්‍රී ලංකාව නිසක වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්. දැන් මේ කරමින් යන්නේ ඒක. තමුන්වහන්සේලා දැන් මේ කරමින් යන්නේ ඒක. මට හිතාගන්න බැරි 69 ලක්ෂ ජනවරමෙන් මේ පාර්ලිමේන්තුවට ආපු පොහොට්ටු මන්ත්‍රීවරු ටික දෙන දේ කාගෙන වෙන දේ බලාගෙන ඉන්න එකයි කනගාටුවට කාරණේ වෙලා තියෙන්නේ. බුරුඩුගොඩ සිංහයෝ ඉන්නවා මේ අපරාධය වෙන්න ඉඩ හැරලා. රාජපක්ෂලා ඔක්කොම ටික ඉන්නවා මේ අපරාධයට කරගහලා. දැන් මේ මොකද කරමින් තියෙන්නේ? ටෙලිකොම් එක දෙන යනවා ඉන්දියානු සමාගමට. විදුලි බල මණ්ඩලයේ කෑලි වලට කරලා ඉන්දියානු සමාගම වලට දෙනවා. අදානින්ට මන්නාරමේ සුනිත් බල අධිකාරිය දෙනවා ඒ බල ආයතන දෙනවා. ඒකකයක් ගන්න අවුරුදු 50ක් යනකම් රුපියල් 50ට. සුලම් බලෙන් තාප බලෙන් ගන්න විදුලි එකකට රුපියල් 50කට ගන්න මොනකින් ගෙඩියකටද? සාමාන්‍ය මිනිහෙක්ගේ වහලේ තියෙන එකෙන් ගන්න රුපියල් 30යි 35යි. ඒක ගන්න. අදානිගෙන් 50යි. එතකොට මේ රටේ විදුලි පිරිවැය අඩු වෙනවද? ඒ විතරක් නෙවෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දැන් හරින් පුනන්නුම කියනවානේ අපේ එයාපෝට් තුනක් දෙනවා ඕගොල්ලන්ට වරායවල් දෙනවා. ඉතින් ඔය ඔක්කොම දුන්න මන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? මේ පාර්ලිමේන්තුවද මේකත් දීලා දාන්න. මේක කොහොමවත් යවෙනවා. එතකොට මේක ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට තමුන්වහන්සේල මාර්තු මාසේ අස්සම් කරන්න යනවා එක්ක ගිවිසුම. කෝ ගිවිසුම දැක්කද මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු? කෝ කැබිනට් මණ්ඩලයට පෙන්නුවද? නෑර එක රාජ්‍ය නිලධාරිය පත් කරන ලේකම් කාර්යාලයක් අටවගෙන ඉන්නවා. එයාව හම්බෙන්න ගියා මේ රටේ ඔය එක්ක ගිවිසුම ගැන සංවේදී වෘත්තිකයෝ පිරිසක්. ගියාම ඔහු දුන්නු උත්තරය තමයි මුකුත් ලේකම් දෙන්න බෑ මේ පාර ඉන්දියාව හරි ඇග්‍රසිව්. ඕක තමයි එයා දුන්නු උත්තරේ. කිසි ලේකම්යක් දෙන්න බෑ. එක්ක ගිවිසුම අත්සන් කරාම මේ රටේ වෙළඳාමට සහ රැකියාවලට නිදහසේ ඉන්දියානුවන්ට එන්න පුළුවන්කම ලැබෙනවා. බුලත් විට කඩේ දාගන්නවා. රූපලාවන්‍ය තැන දාගන්නවා. දොස්තර රස්සාවට එන්න පුළුවන්. ඉංජිනේරු රස්සාවට එන්න පුළුවන්. හැම වෘත්තියක්ම උන්ට විවෘත වෙනවා. කොහෙන්වත් කාගෙන්වත් අනුමැති කරගන්න ඕනේ නැහැ. ටෙලිකොම් එක ඉන්දියාව ගත්තම විදුලි බල මණ්ඩලයේ හතරට කපහට කරලා ඉන්දියාව ගත්තම ඒකේ ඉන්න සේවකයෝ විශ්‍රාම යනකොට ලාංකිකයට අවස්ථාව ලැබෙනවා වෙනුවට ඉන්දියානුවට අවස්ථාව ලැබෙන්න පුළුවන්. මීට අවුරුදු 200කට කලින් උඩරට වතුකරේට ඉන්දියානු සම්භවයක් තියෙන දෙමළ ජනයාව සුදු ජාතිකයෝ ගෙනාවේ එහෙ තියාගන්න බලාගෙන නෙමෙයි වැඩ ටික කරගෙන යවන්න බලාගෙන හැබැයි එහෙම කියේ නැහැ සිරිමා ශාස්ත්‍රීය ගිවිසුමෙන් කොටසක් ඇරියා අඩේ සිරිමා ශාස්ත්‍රීය ගිවිසුම හරි කියන මිනිස්සු මේ අපරාධයක් වෙන්න ඉඩ හැරලා බලාගෙන ඉන්නවා ගරු නියෝජ කතානායකතුමනි එත්ක ගිවිසුම අස්සම් කරයි කියන්නේ මේ රටේ අවසානයේ ආරම්භයේ ඒ බවට පත් වෙනවා ඒ මගින් ඔබතුමා දන්නවනේ වෙළඳාමට ආවම රැකියාවලට ආවම ටික කාලයක් යනකොට මෙහෙම බින්න බහිනවා ඊට පස්සේ ඔය ග්‍රාම සේවක කෙනෙක් අල්ලගෙන උපන්න සාතිකෙත් හදා ගන්නවා හැඳුනුම් පතත් ලැබෙනවා දැන් අපේ හැඳුනුම් පතේ සම්පූර්ණ ජෛව දත්ත පද්ධතියම දෙන්න යන ඉන්දියානු සමාගමකට අමූල් එකට දෙනවා මිල්කෝ එක මිල්කෝ එකයි අර අපේ තියෙන පසු සම්පත් සියලු ගොවිපළවල් ටිකයි අමූල් එකට දෙන්නේ අර ආරී සීල වික්‍රමනායක වගේ ලංකාවේ ඉන්න ධනපතියෙකුට දෙන්නකෝ ඒ මිනිසුන්ට බැරිද ඒක දිනු කරන්න දැනටමත් කරලා පෙන්නලා තියන අය මේක ඉන්දියානු සමාගම් වලල්ලක් එක පැත්තකින් මේක ගිල ගන්නවා අනිත් පැත්තෙන් එක කිවුසුම ගහලා වෙළඳාමට රැකියාවට ඉන්න නිදහසේ ඉඩ හදලා දෙනවා ඔය ටික ඔක්කොම කරාට පස්සේ ලංකාව කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ අර අවුරුදු 200කට කලින් ආපු මිනිස්සු මෙහෙ පදිංචි වුණා වගේ රස්සාවට එන වෙළඳාමට එන මිනිහා මේක පදිංචි වෙන්න ගන්නවා සිසිර මන්ත්‍රීතුමෝ කැලණිය හන්දියේ ඉන්දියන් කඩ වැඩි වෙනවා මේ රටේ මිනිස්සුන්ගේ කඩවල් වලට වඩා තමුන් හන්සල ඉන්න අත උස්සගෙන ඔය රාජ්‍ය ඇමති දිහා බලාගෙන මේවා වෙන්නේ ඉඩ හැරලා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවනම් ඒ අර 69 ලක්ෂ ජනවරමට පස්ස හරෙව්ව නෙවෙයි මං කියන්නේ ඊටත් වඩා අදියත් තමුන් හන්සල හරවන්න අද රනිල් වික්‍රමසිංහට මේ න්‍යාය පත්‍ර ගෙනියන්න ඉඩ දීලා බලන් ඉන්න එකද යුතුකම රනිල් වික්‍රමසිංහ හරින් ප්‍රනාන්දු ඉන්දියාවේ පාට් එකක් ලංකාව කියලා කිව්වේ නිකන්ද රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරා යුද්ධ කරලා මං එකට සේනාධිපති හැටියට නායකත්වය දුන්න කියන රාජපක්ෂලා ලැජ්ජ නැතුව කරගහන්නේ මේ නිදිත පාවා දීමට මේ රට ඉන්දියානු කරණයට ඒක එකගෙන කටක් කරින් නැ මේ ඉන්න අපි එකට අපි එක ගැන සංවේදී අපි එක දන්නවා වෙන්නේ මොකද්ද කියලා ඒක උනාට පස්සේ අඬන වැඩක් නැ ඒ නිසා එත්ක ගිවිසුම අස්සම් කරන්න තමුන් නාසල ඉඩ දීලා බලාගෙන හිටියොත් තමුන් නාන්සල තරම් මේර්සිය වසේ මේ රටට එරෙහිව අගතිදායක දෙයකට කරගහපු වෙනත් පිරිසක් නැති වෙනවා ඒ නිසා අපි වැඳලා ඉල්ලන්නම් මාර්තු මාසයේ ඇතුළත අස්සම් කරන්න නියමිත දඩ බඩ ගාලා සාකච්ඡා ඉන්දියාවෙන් ටීම් එකක් ඉන්නවා ලංකාවෙන් එක මිනිහයි අර නිලධාරිය විතරයි අන්තිමට කැබිනට් එකට පෙන්වන්නේ නැහැ දැන් තායිලන්තෙත් එක්ක වෙළඳ ගිවිසුම අස්සම් කරේ කැබිනට් එකට පෙන්වුවද ෆ්‍රේම් වර්ක් එකක් කියලා එකක් එවුවා ඉතින් ඕක බලලා හරි ෂොක් කියලා අනුමත කරා. අගමැතිතුමත් ඇතුළුව කනගාටු වුණා කියන්න දෙනවා. අගමැතිතුමත් ඇතුළුව සියලු දෙනා ෆ්‍රේම්වර්ක් එකට අනුමැතිය දුන්න අස්සම් කරලා බැලින්නම් ලංකාවට අවශ්‍යදායකයි වෙළඳ ගිවිසුම. ඒව ගැන කතිකාවක් තියනවද? තමුනාසලගේ තනතුරු තාන්නමාන ටික විතර රැකුණොත් ඇද්ද? මේ රටේ අනාගතය පිළිබඳ වගවීමක් නැද්ද? වගකීමක් නැද්ද? අඩුගානේ හරින් බණන්දු අර කරපු ප්‍රකාශය බරපතල වැරදි ප්‍රකාශයක් බහැපන් එළියට කියලා කියනවත් කොන්දක් නැද්ද අඩුගානේ තමුන්වන්සට මං අහන්නේ මේ පොහොට්ටු කාරන් ටිකට පොහොට්ටු മന്ത്രിලට 69 ලක්ෂ ජනවරවට අයිතිය තියෙන පෙකිනිවල එතනින් කැපිච්ච අයට අර වගේ බරපතල ප්‍රකාශයක් කරන මිනිහෙක්වත් තියාගෙන නැලවි නැලවි ඉන්න ලැජ්ජ නැද්ද ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේක අපේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මේ රට ඉන්දියානු කොලනියක් වෙන්න 29 වෙනි අර්ධ යටත් විජිත කොලනිය වෙන්නයි මේ යන්නේ. ඒකයි හරින්ට කියුනේ ලංකාව ඉන්දියාවේ කොටසක් නිකන් නෙවෙයි කියුනේ. මේ සැලස්ම දන්න හින්දා කියුනේ පොහොට්ටු කච්චේ දන්නේ නැහැ. රනිල්ලෝ මේ පොහොට්ටුන්ට කියන්නේ නැහැ. පොහොට්ටු තියාගෙන ඉන්නේ අත උස්සන්න විතරයි. ඒකට තමුන්වන්සල එනවා. තමුන්වන්සල මොන මොන හරි වරප්‍රසාද ටිකක් දෙනවා. තමුන්වන්සල ඕන කුණකට කරගහනවා. හරින් දන්නවා. හරින් දන්නවා. යාට කියනවා. ආරක්ෂක හමුදා බේරගත්තේ රටේ ස්වෛරීත්වයට පණ දුන්නේ අතීතයේ ඉඳන් අපේ මුතුන් මිත්තන් ඉඳලා නැත කාලින තරුණ දරුවෝ ලක්ෂ ගණන් ජීවිත පුදලා ඒ ජීවිත පුදලා පණ දීපු ස්වෛරීත්වයට මේ අපරාධය කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා නම් මේ සභාවේ ඉන්නේ මහජන නියෝජිතයෝ නෙවෙයි වෙන මොන යක්කුද කියලා තමයි මට කියන්න තියෙන්නේ.
තම නිත්තු දෙක කාලය ඇතන කරුවන්ත.
ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි දැන් මෙතන අද මහබැංකුවේ පඩි වැඩි කරගෙන ඉල්ලගෙන කතා කරා. ඇමතිතුමා කියනවා අපි මේක ස්වාධීන කළා ඒ පඩි වැඩි කරන්න ඒගොල්ලන්ට පුළුවන් අපිට මුකුත් කරන්න බෑ කියලා. ඔය ස්වාධීන කරණයට විරුද්ධව අපි හිටියේ ඔන්න ඕක තමයි හේතු. දැන් මං අහනවා ඇමතිතුමාගෙන් මහබැංකුවට පඩි වැඩි කරගන්නද ස්වාධීනත්වයේ හදලා දුන්නේ හිතෙන හිතන විදියට? මේ රටේ මිනිස්සු තුන් වේල කන්න විදියක් නැතුව හාමතේ මැරෙද්දි මහබැංකුවේ ඉන්න සෙට් එකට 170කින් පඩි වැඩි කරගන්නද ස්වාධීන කරලා දුන්නේ? හැබැයි ඒ අතරම මුදල් අමාත්‍යාංශ ලේකණු 170 ගානකින් පඩි වැඩි කරගෙන තියෙනවා. එතකොට ඒක කරගත්තේ මොන මනසෙන් අනුවද? මොන ස්වාධීනත්වයට අනුවද? හැන්ද අතේ තියෙන උන් හිතෙන හිතන විදියට බෙදාගෙන කන්නයි, හැන්ද අතේ නැති උන්ට හාමතේ මිය දෙන්නයි. ඕකද මේ අර්බුදයේ විසින් මේ රටට පෙන්වන මාත? එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මෙපාවාදීමට ඉඩ දෙන්න එපා. මෙපාවාදීමට ඉඩ දෙන්න එපා. කරුණාකරලා පොහොට්ටුවේ මන්ත්‍රීවරු කරුණාකරලා සංවේදීව අවදිව මේ යන ක්‍රියාවලිය දිහා බලලා මේක වළක්වන්න තමන්ට තියෙන හයිය පාවිච්චි කරන්න. එහෙම නැතුව නිවට කොඳු බිඳගත් නිවට නියාලුවන් විදියට ඉතිහාසයේ පොතට නම එකතු කරගන්න එපා කියලා අවධාරණය කරමින් මගේ වතර ස්වල්ප අවසන් කරනවා. බොහොම සුසී නියෝජක කතානායකතුමනි.
බොහොම සිතේ කරුවන්තුමා. ඊළඟට ගරු SM මරික්කාර්මතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගරු නියෝජක කතානායකතුමනි මහබැංකුව සම්බන්ධව කතා කරන වෙලාවේදී විශේෂයෙන් මේ ආණ්ඩුවේ කට්ටිය සිහියෙන්ද මේ කතා කරන්නේ, එහෙම නැත්නම් මෝඩකමට කතා කරනවද, නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඇන්දිලා කතා කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම දැන් මේ සමහර කට්ටිය කියනවා මේ රට හරිපාරට අරන් තියෙනවලු, පෝලින් නෑලු, මේ කරුවලේ ඉන්න ඕන නෑලු. ඔව් 110ක් ගෙවල් වල කරන්ට් එක කපලා තියෙන්නේ. ඒ වුණාට පෝලින් නැති වුණාට පෙට්‍රල් ලීටරේ 360කට නගලා තියෙන්නේ. ඒ නිසා මේ රට බංකොලොත් කරපු උදවියම තමයි මේ විදියට කතා කරන්නේ. දැන් අනිත් පැත්තෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කරන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ තවම ණය ගෙවන්න ආරම්භ කරලා නැහැ. ණය පොලී ගෙවන්න ආරම්භ කරලත් නැහැ හරියට. ඉතින් ඒ නිසා රට හරියට මුදවා ගන්න නම් ඉස්සෙල්ලාම මේක වෙච්ච විදිය කල්පනා කරන්න. මොකද සමහර කට්ටිය මේ තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චන්නවා කියලා ලෑස්ති වෙනවා. ඇත්ත වශයෙන්ම රට බංකොලොත් තුනේ නියෝජ්‍ය කතානායකතුමනි ඩොලර් බිලියන 80ක් විතර ණයගත්තු හින්දා දැන් මේ ණයගත්තේ කවුද? මේ ණයගත්තේ කවුද? මේ ණයගත්තේ JR ජයවර්ධන ජනාධිපතිතුමා ආරං තියන්නේ ඩොලර් බිලියන 4යි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරං තියන්නේ ඩොලර් බිලියන 1.7යි. ඒ වගේම DB විජේතුංග ජනාධිපතිතුමා ආරං තියන්නේ ඩොලර් බිලියනයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරං තියනවා ඩොලර් බිලියන 31ක්. මොනවටද? සම්මන්ත්‍රණ ශාලා හදන්න, නැවු නැති වරායවල් හදන්න, ඒ වගේම ගුවන් තොටපළවල් හදන්න, මේ ගුවන් යානා එන්නේ නැති, ඒ වගේම අධිවේගී මාර්ග හදන්න. මන් දන්නේ දියුණු වෙමින් පවතින රටකට ණය අරගෙන මේ වගේ හදන්න පුළුවන්ද කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් නම් කරන්නේ මේවා අත්‍යවශ්‍යයි. හැබැයි ඒවට ආයෝජකයෝ ගෙනල්ලා ඒ ආයෝජනය එයාලව කරවලා ඒ ආයෝජනයේ ප්‍රමාණය අනුව ROI return of investment එක ගණන් හදලා අවුරුදු 20ක් හරි 25ක් හරි 30ක් හරි ආදායම උන්ට ලබා දෙන එක. මොකෝ ඊට පස්සේ උන් ගුවන් තොටුපළ උස්සයන්නද? ආ? වරාය උස්සයන්නද? අධිවේගී මාර්ගය උස්සයන්නද? ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ දැන් සිංගප්පූරුවේ චැංගි එයාපෝට් එක උනත් මේ අයිති උනේ මේ අවුරුදු 2 3කට කලින්. දැන් මහාතිර් මොහම්මඩ් ලව ලී කුවාන් යූ ලව එකට තියලා ගේන්න කතා කරපු කට්ටියට අන්තිමට උනේ ණය අරගෙන සල්ලිත් අච්චු ගහලා කාටවත් අහුම්කම් දෙන්න නැතුව තකතිරු විදිහට වැඩ කරලා රට බංකොලොත් කිරීම. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේක අවුරුදු 75ක සාපේකී ඉවරලා පට්ටපල් බොරුවක්. නියෝජ්‍ය කතානායකතුමනි මේ අවුරුදු 75දී තමයි DS සේනානායක මහත්මයා ගොවි ජනපද ව්‍යාපාර හැදුවේ, ලලිත් ඇතුළත් මුදලි මහත්මයා මහපොළ ශිෂ්‍යත්ව ව්‍යාපාර හැදුවේ, ඒ වගේම ගාම් නිසානායක මහත්මයා මහවැලි හදලා වික්ටෝරියා රන්දලින් හදලා මුළු රටටම කරන්ට් එක දුන්නේ. මේ අවුරුදු 75 තමයි මේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය ගෙනාවේ, ඒ වගේම නිවාස දසලක්ෂය ක්‍රියාත්මක කරේ, ඒ වගේම අදටත් දල වශයෙන් ඩොලර් මිලියන 13000ක අපනයන ආදායම එන ඇඟලුම් කර්මාන්ත ශාලා 200 හැදුවෙත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේම මේ අවුරුදු 75 ඇතුළත තමයි 71 89 මේ රට ලේවි ලබ්බවට පත් කරුවෙත්. ඒ වගේම මේ අවුරුදු 75 තමයි කෘෂිකර්ම ඇමතිකමයි දීවර ඇමතිකමයි ඒ වගේම ග්‍රාමීය ආර්ථික ඇමතිකමයි ඒ වගේම සංස්කෘතික ඇමතිකමයි මේ ජනතා විමුක්ති පෙරමුණ අරගෙන එක සමූපකාරයක්වත් හැදුවේ එක බාලු ෆැක්ටරියක්වත් හැදුවේ නැහැ. ඒ වගේම එක මේ වැවක්වත් හදන්නේ නැතුව මේ රටේ ජනතාව වැන්දුවේ. ඒ වගේම 2005 සුනාමි වංචාව පිළිබඳ චෝදනා එල්ල වෙලා තියෙද්දි හරිද චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන අනිත් පැත්තට ගිහිල්ලා ආයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරන්න ඕන කියන නිසා අපි අද පැහැදිලිව කියන්න ඕන අද පොහට්ටුවට සමහර ආර්ථික න්‍යායන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරහරි තේරුම් ගන්න ලැබීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට ඒකේ නායකයෝ ගිය ගණත් අපි ස්තුතිවන්ත වෙනවා. අද අවුරුදු 22 23 නොදොරුවන්ට තේරෙන්නේ ඔවුන් ඉපදෙනකොටම ඔවුන්ගේ අනාගතය වැඩවර්ජන වලින් උද්ඝෝෂණ වලින් විනාශ කරේ මේ කණ්ඩායම තමයි. ඒ නිසා අද මේ පෝට්ටුවේ කට්ටිය හොඳට කෑ ගැහුවට මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕන මේක කරන්න ඕන හරම කරන්න ඕන කියලා 2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කෝටි 45,000 ගෙනල්ලා රීගේනින් ශ්‍රී ලංකාව වැඩසටහන කරලා රාජ්‍ය ආයතන පාඩු ලබනේවා රාජ්‍ය පෞද්ගලික ආයෝජන වලින් ප්‍රතිව්‍යුහගත කරන්න හදනකොට මහපාරට බැන්නේ මේගොල්ලෝ තමයි. ඒක විනාශ කරන්නේ මේගොල්ලෝ තමයි. එදා ඒව කරා නම් අද මේ විපාකේ නැහැ. දැන් මම ඔබතුමාට උදාහරණයක් දෙන්නම්. අපි තෙල් ගහනකොට IOC එකෙන් ගැහුවත් ඒ වගේම Sipetco එකෙන් ගැහුවත් එකම ගහන ණයට ගහන්නෙත් නැහැ. හරිද? කෑෂ් දීලා ගහන්නේ. හැබැයි Sipetco එක පාඩුයි බිලියන ගණන් IOC එක බිලියන ගණන් ලාභ ලබනවා. මෙන්න මේ ප්‍රශ්නේ එදා අපි ඇඩ්‍රස් කරනකොට තමයි අපිට කිව්වේ අන්න රට ජාතිය ආගමට මේ විරුද්ධව මේක අපේ රට මේ කියලා අපිට ඕන විදිහට තමයි කරන්න කියලා. ඒ නිසා ගේ ඇතුළට වෙලා ඕන කෙනෙකුට චණ්ඩිපාඩ් දාන්න පුළුවන්. එළියට ගියාම තමයි ගුටි කන්නේ. ඒ වගේ තමයි අද අපේ රටට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ යථාර්ථය තේරුම් අරගෙන ජනතාව අන්දන්න එපා. දැන් මේ වෙලා තියෙන මොකද්ද මේ බදුබරෙන් බඩු මිලෙන් මිරිකලා බිල් වලින් මිරිකලා ජනතාවගේ රීරි මාංශ මේ ආණ්ඩුව උරා බොන්නේ කිසිදු වැඩපිළිවෙලක් නැති හින්දා. ඒ නිසා රාජ්‍ය ආදායම බවට ඔවුන් පත් කරගෙන තියෙන බදු ආදායම විතරයි. නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාට එක උදාහරණයක් දෙන්නම්. බදු ගහන හෙන ගහන වගේ බදු ගහලා හරිද උපයන විට ආදායම් බද්ද ගිය අවුරුද්දේ අපේක්ෂා කරේ රුපියල් බිලියන 100යි. දැන් මේ වෙනකොට බිලියන 150ක් හොයලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රාජ්‍ය ආදායමට මේ බලපෑමක් නොවෙන්න උපයන විට ආදායම් බද්ද අනිවාර්යයෙන්ම 124 දක්වා මේ රටේ විදාගෙන නිලධාරීන්ට මේ ගහලා තියෙන බද්ද අඩු කරන්න පුළුවන් කියලා. ඒ වගේම බදු ආදායම රාජ්‍ය ආදායම බවට පවණක්පත් කිරීමෙන් තමයි මේ බඩු මිල මෙච්චර ඉහළට ගිහලා තියෙන්නේ. එක ඍජු විදේශ ආයෝජනයක් ගෙනල්ලා නැහැ. ප්‍රේෂණ සහ සංචාර කර්මාන්තය දිනු කරන්න මොකුත් කරලා නැහැ. අපනයන ආදායම වැඩි කරන්න මොකුත් කරලා නැහැ. දැන් තේපොල් රබර් වලින් රුපියල් ඩොලර් මිලියන 2300ක්
විතර තමයි
ගණන් දෙකක් දෙන්නේ. තෝරනකොට තමයි රණසිංහ ප්‍රේමදාස මේ ඇඟලුම් අපනයන ගෙනල්ලා ඩොලර් මිලියන 13000ක් අපනයනට එකතු කරා. අදත් ඒ සල්ලි නිසා තමයි තෙල් ගේන්නේ බෙහෙත් ගේන්නේ කෑම ගන්නේ. දැන් ජනාධිපතිතුමා මෙතනට ආවිල්ලා කය ගහන අලුත් රඳපොළ වලට යන්න ඕන කියලා ඉවරලා 2022 ආයවෙන් තොරතුරු තාක්ෂණයට වෙන් කරේ මේ රුපියල් මිලියන 50යි. මන් දන්නේ කම්පියුටර් කීයක් ගන්න පුළුවන්ද කියලා. දැන් ඉන්දියාව බලන්නකෝ අලුත් වෙළඳපොළ වලට අතුල් වෙලා තියෙනවා. ඉන්දියාවේ නියෝජ්‍ය කතානායකතුමනි තොරතුරු තාක්ෂණ වෙළඳපොළෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 130ක් හොයනවා. මේක දල වශයෙන් මුළු සෞදි අරාබියාවම තෙල් අපනයනෙන් හොයන ආදායම. අපි කෝ ඒ වෙළඳපොළට අතුල්ලා තියනවද? මෙඩිකල් ටුවරිසම් හදලා තියනවද? මම නම් කියන්නේ පෞද්ගලික රෝහල් ඕන තරම් කොළඹ නගරේ හදන්න දෙන්න ඕන. ඉතින් ඒ නිසා එහෙම හදන්න මගේ කතා ඉවර කරනවා. එහෙම හදන්න දුන්නොත් තමයි මාලදිවයින් වෙළඳපොළයි දකුණු ඉන්දියානු වෙළඳපොළයි ග්‍රහණය කරන්න පුළුවන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි අපනයන ආදායම වැඩි කරලා රාජ්‍ය ආදායම වැඩි කරලා ඒ හරහා බදු අඩු කරන්න පුළුවන්. බදු අඩු කරොත් තමයි බඩු මිල අඩු කරන්න පුළුවන්. ඒ නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේක ගැන කිසිම කැක්කුමක් නැහැ. දැන් ඇමතිතුමා කියයි දැන් අපි අවුරුදු 20ක් හිටියනේ වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක. එතුමා කියන නොඑක් සුරංගනා කතා. හැබැයි ආදායම වැඩි කරේ නැහැ. 2015 2019 කාලෙද ඩොලර් බිලියන 11 ණයට ගත්තා. ඒ මහින්ද රාජපක්ෂ ගත්තු ණය ගෙවන්න ණය ගත්තා. ණය ගෙවන්න ණය ගැනීම නෙමෙයි ආදායම් වැඩි කිරීමේ අලුත් ක්‍රමෝපායන් පාවිච්චි කිරීම හරහා තමයි අපට බදු අඩු කරලා බඩු මිල අඩු කරන්න පුළුවන්න්නේ. ඒ නිසා මේ අයට මේක කරන්න බැරි නම් අපි ඉදිරි මැතිවරණයකින් පස්සේ මේ වෙළඳපොළ අලුත් වෙළඳපොළ ග්‍රහණය කිරීම අනිවාර්යම කරනවා. ඒ සඳහා ආයෝජන මිත්‍රශීලී වාතාවරණයක් උදා කරන්න යම් කාලයකට වැඩවර්ජන ආරෝමය නවත්වන්න ඕන. මොකද හේතුව අපිට ගොඩේ විවර කරන්න කරනවා. අපිට ගොඩ එන්න ඕන මිලියන 22ක් ජනතාව බඩගින්නේ ඉන්න එක, ළමයින්ට ඉස්කෝලේ යවන්න බැරි වෙන එක, පෙළපොට්ටිය ගන්න බැරි වෙන එක, පාසල් දරුවන්ට සපත්තු කුට්ටම ස්කූල් බෑග් එකක් ගන්න බැරි මේ අසරණ තත්ත්වයෙන් මිදෙන්න නම් එවැනි වැඩ පිළිවෙලක් ගෙනියන්න ඕනේ. එහෙම නැතුව මේ මිනිස්සු රවට්ටලා බලය හුමාර කරලා කරන්න බෑ. ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ මුල අසින ගරු මන්ත්‍රීතුමනි, ලෝකයක සම්බන්ධ වෙලා ලෝකයාගේ උදව් අරගෙන මේ වැඩ පිළිවෙල කරන්න මේ කණ්ඩායමට බෑ. ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. අපි ඒ වැඩ පිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරමින් මගේ කතා අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු දිලුංගම්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කතාවේදී පැහැදිලි කරන්න තුමා කියන කාරණේදී සමහරක් විට නොමග යන්න පුළුවන් අහගෙන ඉන්න අය. ගරු මන්තුමා ගිය අවුරුද්දෙත් ආයෝජන කිසිවක් ආවෙ නැහැ නෙමෙයි, ඉලක්කය තිබුණේ $1.8 billion ආයෝජනාව ගිය අවුරුද්ද. ඒ කියන්නේ අපිට තිබුණු නරකම කාලේ තුල ජනාධිපතිතුමා පත් වුණාට පසු ඔබතුමා දන්නවා මුල් මාස 6 කොහොමද තිබුණේ කියලා. අන්තිම මාස 6 $1.8 billion ආයෝජන ගෙනල්ලා අපි අසංග දැන් ආරම්භ කරලා තිනවා. ඔබතුමා කියපු කාරණාවල ඇත්ත තියෙනවා, නමුත් මොකුත්ම ආවේ නැහැ කියන එක බොරුවක්.
හරි, බොහොම ස්තුතියි. අමරිකාම ඇතුවා
අම අදහස් කරේ ගරු ඇමැතුමා ඔබතුමා කියනවා නම් 1.8ක් ආවා කියලා මම පිළිගන්නම්. ඒ මුදල් හැටියට පැමිණලා තවම නැතුව ඇති. හරිද? ඒකයි මම කියන්නේ. මොකද මේ වගේ විශාල වැඩ කොටස් ගණනාවක් කරන්න තියෙනවා. අත් වශයෙන්ම ජනාධිපතිතුමාට අපිත් යෝජනා කරා අක්කර 902ක් තියෙනවා කොළඹ නගරයේ වතු නිවාස. දැන් මේකෙන් 300ක ගෙවල් හදලා 600ක් ආයෝජකයන්ට දෙන්න පුළුවන්. එතකොට විශාල මුදල් ප්‍රමාණයක් ගේන්න පුළුවන්. අන්න ඒකයි මම යෝජනා කරේ.
හොඳයි හොඳයි කරුවන්ත. කරු ප්‍රේමනාථ සීදලවත්ත මහත්තයා, ඔබතුමාට මිනිත්තු 17ක් කාලයක් තියෙනවා.
Thank you Deputy Speaker. First of all, I am attending to the debate. I would like to clarify some matters which regarding the amendment of the penal code. I think I took it as a private member bill in 4th April 2023 and we did the second reading on this bill 13th December in 2023. This is regarding LGBTQ conduct to decriminalize this their conduct. I think we all aware in penal code 365 and 365A subject matters are the sections we are going to suggest to change to decriminalize their conduct. So the most of the people of this community, they are really keen on what's going on regarding this bill. So I would like to clarify this matter. Now at the moment, in the last December, after reading the second time, after the second reading, it moved to the Legislative Standing Committee, where Honorable Deputy Speaker Chair. And after the session's over, the new Parliament session started. And it's due, I don't know whether still the Legislative Standing Committee is to be nominated. And afterwards, we can nominate the co-opted members for this bill. So right now, the last 13th February 2023, I have requested from the Honorable Secretary General regarding this penal code amendment to have the necessary steps in future. So therefore, after nominating the standing committee, legislative standing committee, we can be sure co-opted members from the government and the opposition can be named, and then hereafter we can move to the standing committee, and then we can take the decision and we can take the discussion on there, and then finally we can come back to the parliament as for the third reading. So I believe all necessary related community and the say people who are interested regarding penal code amendment to decriminalize LGBTQ conduct, I think this clarification is enough. At the same time, I would like to table this letter which I requested from the Secretary General from the Parliament, where to expedite the whole process. And I heard and I saw some of the interested parties accused the Justice Ministry that they haven't given the necessary report on time. I must tell you, there is, like normally in any private member bill, if the authority, the the ministry itself, if they are not giving the certificate, then I can move the private member bill after 6 months of time. So already, Honorable Deputy Speaker, we have passed that time period. So the bill is in the correct path. Now we have come to the final part, latter part of this bill. So I believe hopefully in March or April, without delaying the whole entire process, in the legislative standing committee, we can pass it. I think the LD, legal draftment, and the Attorney General's department. At the same time, I would like to have the support from the Justice Ministry at this stage, because their report also necessary in this legislative standing committee stage. So this is where we are. I believe in near future we can pass this bill and make this as a law of this country. Garu Niyojaka Kathanayakathumani, visheshayenma ada dine mata purve katha karapu vipakshaye mantriyuru nirantarayen kiwwa maskatu gana kiwwa kondu kada gatte ewa gana kiwwa. Garu Niyojaka Kathanayakathumani, mama hitanne me parliamentuwe Gotabe Rajapaksa metumage aanduwa prabalama avasthave mama etumat ekka samahara avasthawala vaadi vivada kara. Ape janathawa apita chandi dunne ek ratak ek neethiyak gen. Habai e welawae den ada vipakshata vaadi vela aanduwa vivechane karana mantriyawaru apit ekka aanduwe iddi apit ekka heta gatta na ada api tawamat aanduwe inno. E nisa kondu kada gatte ewa gana maskatu soopu karana ewa gana karunagala apit ekka katha karanne innepa. Garu niyojaka kathanayakathumani, mama adatath paavichchi karanne mage wahane. Mata adatath parliamentuwe wahanayak labila naha, api paavichchi karanne naha, api varaprasada aragene naha. 2023 2022 aragale avasthave mei 9 ape gewal walata gahanakan gahanda suma dekata issala ganu niyojaka kathanayakathumani. E kiyanne 2022 april 11 wenna denakan man adu tarave police nilayarikwat man paavichchi karine naha. Mokada mama neethichchiye kadiyata වෘත්තිය ඇතුළ නීතිඥ කැටර මම දන්නවා පොලිස් නිලධාරීන් ඉතාමත් අඩුයි. අධිකරණ ක්‍රියාවලිය කරනවා, අධිකරණ ක්‍රියාවලිය කල්යන්න විශාල වශයෙන් බලපානවා. ඒ නිසා අපි ආණ්ඩුවට දැන් සහයෝගය දෙන්නේ අපේ පළ ප්‍රයෝජන වලට කියලා අපිට ඇඟිලි දික් කරන්න එන්න එපා. මොකද හේතුව පැහැදිලිව අපි කියන්න ඕනේ, දැන් බොහොමයක් දෙනා මේ පුංචි පුංචි වචන ගැන we are part of you කරුණ යෝජකතා නැතුමනි. We are part of you කියන්නේ අපි ඔබලත් එක්ක ඉන්නේ. අපිට වචන අල්ලගෙන උත්තරක් කතා කරන්න පුළුවන්.
Order please. සමන් ප්‍රේහරත් කර්මන්තුමා මුලාසනේට.
දරුවත් මන්තුමා.
කරු සභාපතිතුමනි, අපිට වචන අල්ලගෙන උත්තරක් කතා කරන්න පුළුවන්. We are part of you කියන්නේ අපි සහෝදරත්වයෙන් අපි එකතු වෙලා අපි එකට ඉන්නවා කියන කාරණෙත් එක්ක කතා කරොත් අපිට ඕනම වචනයක් අපිට හරම කරන්න පුළුවන්. නමුත් ඇත්ත කතා කරමු. ඇත්තටම අපිට මොකද වෙලා තියෙන්නේ කරු සභාපතිතුමා? අපි ඔය කියන සිංහසෙයියන් අපිට කෙලින් ඉන්න පුළුවන්ද? ඉන්දියාවේ අවසානයේ හම්බෙච්ච රුපියල් මිලියන ඩොලර් මිලියන 400 500 තිබෙන අපිට ජීවත් වෙන්න පුළුවන්ද? අපි ඇත්ත යථාර්ථයට මුහුණ දෙන්න එපා. අපිට ජීවත් වෙන්න මුදල් නැතුව තියෙද්දි ඇත්ත කතාව. සමහර විට විදේශ රටවල් ගණනාවකින් අපිට නොඑක් නොඑක් බලපෑම් කරන්න පුළුවන්. හැබැයි අපි අදට අපි විශ්වාස කරනවා සියලුම ප්‍රධාන රාජ්‍යයන් හමුවේ අපි බොහොම නොබැඳි පිළිවෙතක් එක ඉස්සරහට යනවා. දැන් මට මතකයි ඔය අපි ඉස්සර අපි යෝජනා කරපු අපිත් එතකොට විපක්ෂය දෙලා කිව්වා. ඔබතුමා දන්නද මේ අගේට කතා කරන 1990 ගිලන් රථය මට මතකයි. ඔයා අපි විමල් විවරංශ මහත්තයා, ගම්මන්පිල මහත්තයා, මම නීතිජේ කැණීට අපි ඔක්කොම දේශ මාමක පිළ නියෝජනය කරපු අය. එදා ඔය 1990 ගිලන් රථ ගෙන වෙලාවේ මොනතරම් බිල් එකක් මැව්වද? මේකට කියන්නේ ඉන්දියානු රියදුරු කිව්වා. ඕකේ තියෙන ඒ උපකරණ සියල්ලම ඉන්දියාවට රේඩාර් වදිනවා. ගරු සභාපතිතුමා, ඕම වැඩ කරොත් එහෙම අපිට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි අදවත් දැන් තේරුම් ගන්න ඕන අපිට තියෙන தত্ত্বය. අපි ඉස්සෙල්ලාම කෙලින් කටින් හිට ගන්න පුළුවන් தত্ত্বෙට පත් වෙලා තමයි අපිට අපේ රට ගැන අපිට ඉස්සෙල්ලා කතා කරන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. මම මේ කියන්නේ කාටවත් දීන වෙන්න කියලා. අපි කවදාවත් ඔය කියන දීනත්වයට අපි කවදාවත් අත ඔස්සන්නේ නැහැ. අත ඔස්සන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. අපි ආපහු දේශපාලනය කරනවද නැද්ද කියන ප්‍රශ්නේ අපිට අපිට අදාළම නැහැ ගරු සභාපතිතුමා. හැබැයි මේ වෙලාවේ කවුද මේක බාරගන්නේ? මට මතකයි මේ පාර්ලිමේන්තුව සම්පූර්ණ වටලලා මේ පාර්ලිමේන්තුව අත්පත් කරගන්න පැසිස්වාදී දේශපාලන ව්‍යාපාර කොතරම් දුරට කසකයාවද කියලා. ඉතින් එහෙම බැලුවම ගරු සභාපතිතුමා අද මැරිලපතිලා වගේ මේ කතා කරන ස්වරූපය කියලා අපිට පුදුම හිතෙනවා. ඕනම දෙයක භයංකාරත්වයක් මවන්න පුළුවන්. අද ලෝකෙ ගත්තාම ඔය කියන ආකාරයේ ස්වරීත්වය ඔය කියන ආකාරයට වෙනමම අපි තාක්ෂණික දියුණු කාරණාත් එක්ක බැලුවම අපි කවුරුත් දන්නව කරු සභාපතිතුමා ලෝකය අද රටවල් කියලා වෙන්ගල හිට අද ලෝකය කියන්නේ එකට ගන්න පුළුවන් දෙයක්. අද තාක්ෂණයත් එක්ක අපි සියලුම දෙනා එකට බෙදලා ඉන්නේ. ඉතින් එහෙම බැලුවම අපි භයංකාරත්වයක් මවලා ඉන්දියානු විරෝධයක් මවලා මං දන්නේ ඇයි අපි මේ ඇති කරගන්න හදන අපි විසින්ම අපි බියටපත් වෙලා මොකද්ද අපි ඇති කරගන්න හදන මේ භයංකාරත්වය ගැන අපිට ගැටලුවක් තියෙනවා. අද ජනතාව විමුක්ති කරපුණත් පහුගිය කාලේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ලොකුවට කියපු ජනතාව විමුක්ති කරපුණත් අද ඉන්දියාවත් එක්ක ඒ පවතින මතවාදය වෙනස් කරලා එකට වැඩ කරන්න උනික කාර්ය පිළියරක් තියෙනවා. ඉන්දියාව හෝ වේවා, චීනය හෝ වේවා, ඇමරිකාව හෝ වේවා, රුසියාව හෝ වේවා, මේ යුරෝපා සංගමය හෝ වේවා, අපි මේ සියලුම අයත් එක්ක කොහොමද එකට වැඩ කරන්නේ? ඒ ඒ ඒ ඒ හැකියාව මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රකට කරලා තියෙනවා. අපි අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක වැඩ කරනකොට සමහර නුපුරුදුකම් ගැළපෙන්නේ නැතිකම් අපිට තියෙනවා. ඒක අතරක් තියෙනවා. හැබැයි අපි මේ වෙලාවේ වැඩ කරන්නේ මොකවත් නිසා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අර්බුදේ නායකත්වය දීපු නිසා. දැන් අද ඩොනල්ඩ් ලූ එතුමා කියනවා ලංකානු රාජ්‍ය ආර්ථික වශයෙන් දුබල බවටපත් වෙලා බංකොලොත් භාවයෙන් ඉතාමත් ශීඝ්‍රයෙන් නැගා රාජ්‍යයක් හැටියට උදාහරණයක් බලනවා නම් ලංකාව කියලා ඔහු කියනවා. ලංකාව තමයි උදාහරණයක් හැටියට ගන්න පුළුවන් සඵලම රට. ඔය කියන தත්වය උඩ විශාල ආර්ථික පරිහානියක් තුල ඉතාමත් ඉක්මනින්ගේ ආර්ථික පරිහානියක් ඔබට එම සම්බන්ධයි. ඉතින් මේ 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 කාර්යය තුල ගරු සභාපතිතුමනි අපි මෙතනට ඇතුළත් වෙනකොට විශාල ගැටලු ඇතුළා අපි පිළිගන්නවා. අපි పూర్වයේ අපි සතුරු කරපු pay tax එක විශාල ප්‍රමාණයකින් ප්‍රතිශතයකින් අපේ සමහර වෙලාවට අපිත් එක්ක වැඩ කරන අපේ ජනතාවට ගෙවන්න උනා. අපි පිළිගන්නවා. අපි කොහොමද මේ අර්බුදයෙන් ගොඩ එන්නේ? ඉතින් ඊට පස්සේ ගියාම අපි tax identification number එකක් හඳුල්ලා දුන්නා. මේවා සියල්ලම අලුත් දේවල්. ආදේශපාලනික තීන්දුව తీරන අපි අරගත්තේ. ආදේශපාලනික තීන්දුව తీරන ගත්තේ. tax identification number එකක් අපි කාටවත් පුරුදු නැහැ. අපිට කුරු නැහැ. tax identification number එකක් ගැන අපි කතා කරනකොට අපිට බයක් තියෙනවා අපුවත් මේ tax උගුලට බේරේ අහුවෙයිද කියලා. ලංකාවේ ජනතාවට බදු ගෙවීම සම්බන්ධයෙන් එහෙම සාධාරණ යුතුකමක් එහෙම ආකල්පයක් නැහැ ගරු සභාපතිතුමා. බදු ගෙවිය යුතු විශාල ප්‍රමාණයක් බදු ගෙවන්නේ නැහැ. හැබැයි අපි tax identification number එකක් ගෙන ආ යුතුයි කියලා සහ ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. pay tax එක සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් දේශපාලන වශයෙන් තීරු తీරන pay tax එක කැපුවේ නැහැ. අද අපි අද කපනවා. එද අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතනවා බොහොම ලේසි විපක්ෂයට ගිහිලා විවේචනය කරන්න. බොහොම ලේසි විපක්ෂයට ගිහිලා යෝජනා එක් කරන්න. බොහොම ලේසි විපක්ෂයට ගිහිලා කියන්න මේ මේ විදිහට අපි සහන සපයන්නේ. අපි මේ විදිහට මෙව සහන සපයන්නේ. ඔන්න තමුන්නාන්සලා මේ රට අරයන්නේ විශාල අගාධයකට කියලා චෝදනා කරන බොහොම ලේසි කරු සභාපතිතුමෝ. හැබැයි අගාධය දින රටක් අමාරු වෙඩලා දින රටක් අපේ අනාගත දේශපාලනේ තීන්දු తీරන කරනවට වඩා අපේ දේශපාලන අනාගතයට මොකද්ද වෙන්නේ කියලා තීරණ කරනවට වඩා ඒ අගාධයට වෙටිච්ච රට ඔසවන්න යම් දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි ගරු සභාපතිතුමා නායකත්වය කියන්නේ. මේ අර්බුදේ හමුවේ පලා යාම නෙමෙයි. අර්බුදේ හමුවේ තමන් කොච්චර දුරට ක්‍රියාකාරීත්වය තුළ අර්බුදේ හමුවේ ක්‍රියා කරනවද? ඒ අර්බුදේ හමුවේ ජනතාවට නායකත්වය දෙන්නේ කොහොමද? ඒ නායකත්වය හමුවේ තමයි නියම නායකයෝ තෝරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපිටත් පුළුවන්. අපි ඉන්න DCC එක අද අපි සියලු දෙනාම අපි ආණ්ඩුවේ මන්ත්‍රීව හැටියට අපි DCC එක අපි වැඩ කරනවා. අපිට පුළුවන් හැම මුදලක්ම අපි අරගෙන ජනතාවට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ මුදල් වඩා ඵලදායි ලෙස ජනතාවට ලබා දෙන්නේ කොහොමද කියලා අපි කඩිදු කරමු. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කාර්යය ගත්තාම දිගින් දිගටම විවේචනේ අපි බලයට අහමු. අපි මෙහෙම කරන්නම්. තමුන්නාන්සලා යන්නේ වැරදි පාරේ කියලා විවේචනය කරනට වඩා මේ වෙලාවේ අපි කල යුත්තේ මේ රට තියෙන දැනින් උඩර ගියෙ. අපි කවුරුත් දන්නවනේ. අපි කාටවත් ජනතාවගේ ජනතාව පෞගිය කාලේ ජනතාවගේ ඉදිරිදා අවශ්‍යතා සපුර ගන්න බැරුව ජනතාව කුපිත වෙලා හිටියේ. අපිට පුළුවන්කමක් ලැබුණේ ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්න. එදා ජනතාව සමහර අවස්ථාවල සමහර ජනතාවගේ අපේක්ෂාව වගුනේ මුදල් හතල් වීදම් වෙන දේවල් නෙමෙයි. මම මුලික ප්‍රකාශ කරා වගේ එක රටක් එක නීතියක් ඇතිකරන්න ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු වෙච්ච ඒ සෑම දෙනාම මුස්ලිම් ජාතිකයා, සිංහල ජාතිකයා, දමිළ සහෝදරයා, අපි සියලු දෙනාම එක පුද්ගලක නීතියට නතු කරා. පුළුවන් හැකියාවට මුදල් යන්නේ නේ. විශාල ජනවරමක් ලැබුණා අපිට මේක ඇති කරන්න. හැබැයි අපිට කරන්න බැරි වුණා. අපිට කරන්න බැරුව ගියා. අද අපි නොයෙක් පුද්ගලික නීතිවල අපි වෙන් වෙලා. මුස්ලිම් දැරිය අද තවමත් අවුරුදු 12 දෙමාපිය කැමැත්ත මත අවුරුදු 12ට වැඩි වුණාට පස්සේ විවාහ වෙන්න පුළුවන් නීතිය තාම වෙනස් වෙලා නැහැ. අපි උඩරට නීතිය වෙනස් කරා විවාහය සම්බන්ධයෙන් කාන්තාවට ඓතිහාසිකව සම්බන්ධයෙන්. හැබැයි මුස්ලිම් කාන්තාවට බලපාන්නේ අපේ සාමාන්‍ය නීතිය බලපාන කාන්තාවට බලපාන නීතිය නෙමෙයි. එයාට මෙම අධිකාර පද්ධතිය. කරු සභාපතිතුමායි මේ මිනිස්සු එක මිනිස්සෙකුට
ඔබතුමාට තවත් විනාඩි දෙකක් කාලයක්
එක මිනිස්සෙකුට මේ විවිධ ආකාරයෙන් බලපාන නීති. ඒ නිසා මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙලාවේ කරන් යන ප්‍රතිසංස්කරණත් එක්ක මම යෝජනා කරනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කැඳින මට ජනතාව බලය දුන්නේ එක රටක් එක නීතියක් ගේන්න කියන කාර්යය මත දිගින් දිගටම මම පෙනී හිටියේ කාර්යය මත. මම හිතනවා දියුණු කිසිම රටක වර්ගවාදයට ආගම් වාදයට බෙදিলা වෙන්වෙච්ච නීති පද්ධති නැහැ. ඒ නිසා මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා දැන්වත් විපක්ෂයට හිලින අපේ සහෝදරවරු කව් වෙලා දැන්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිත් එකතු වෙලා කියමු. එක රටක් එක නීතියක් ගේන සංකල්පයේ පුද්ගල නීති සියල්ල අවසන් කරලා එක සාමාන්‍ය නීතිකට මේ රටේ සියලුම මනුස්ස ප්‍රජාව නතු කරන්න කියන කාර්ය සම්බන්ධයෙන් අපි කව් වෙලා ඉල්ලීමක් කරමු. මේ පාර්ලිමේන්තුව තුළ අපි පහුගිය කාලේ ඉතාමත් වැදගත් පළදායි අනපනත් ගණනාවක් අපි සම්මත කරා. පහුගිය කාලේ දූෂණ විරෝධී පනත් එතන යාම අල්ලස් දූෂණ විමර්ශන කොමිසම සභාව යාවත් කාලින කරා. මහ බැංකුවට අදාළව බජට් ඔෆිස් එකක් ඇති කරපු පනත් අපි ඇති කරා. ඉතින් මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා අපි සියලුම දෙනා බෙදිලා වගෙනට වඩා අපි ඔක්කොම කැමති මුස්ලිම් කාන්තාවට මුස්ලිම් දරුවට නිදහසේ ඉගෙන ගන්න ලැබෙනවා නම් අවුරුදු 18 වෙනකම්. අපි කවුරුත් කැමති තේසවලාම නීති වගේ කාරණා එක්ක අපි බෙදිලා වගෙනට වඩා උඩරට නීති වගේ වෙනස් වෙලා වෙන් වෙලා ඉන්නවට වඩා අපි ඔක්කොටම පුළුවන් එක සාමාන්‍ය නීති කියලා එක දා වෙන්න ඕනේදී. ඉතින් මම හිතනවා අපි සියලුම දෙනාට කවු වෙන්න පුළුවන් නම් එක රටක් එක නීතියක් වෙනුවෙන් මේක හොඳ අවස්ථාවක්. මේක හොඳ අවස්ථාවක් ඒ නිසා මම ආරාධනා කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද විපක්ෂයේ වාඩිලා ඉන්න 30ක් 35ක් මන්ත්‍රීවරුන්ට මේ වෙනුවෙන් තමයි පොහොට්ටුවට ඡන්දෙ ලැබුණේ. ඉතින් ඒ නිසා මම එයාටත් ආරාධනා කරනවා කරු ජනාධිපතිතුමාගේ බලකිරීම කරන්න. අපි ආණ්ඩුව ඉදලා අපි ඉල්ලීමක් කරන ජනාධිපතිතුමාගෙන් එක රටක් නීතියක් ගේන්න මුදල් යන්නේ නැහැ. ඒ වෙනුවෙන් වැය කළ යුත්තේ යම් ආකාරයේ ශ්‍රමයක්
පමණයි.
ඒ සඳහා අපි සියලුම දෙනායකව වෙලා ඒ ජනතා අභිලාෂය ඒ ජනතාවට අපි දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න මේ පාර්ලිමේන්තු කාලය තුල අපි සියලු දෙනායකව වෙලා වැඩ කරමු කියන කාරණේ මතක් කරමින් මම කියනවා බොහොමත්ම ස්තුතියි.
ස්තුති කරමු මන්තුමනි. මීළඟට ගරු අජිත් මාන්නම්පෙර මන්තුම මුතර විනාඩි 9ක් කාලයක් තියෙනවා.
ගරු මූලස්නේරුඩ මන්ත්‍රීතුමනි, මුදල් කටයුතු පිළිබඳව කතා කරන මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම අවධානය යොමු කරනවා අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සිදුවෙන අසාධාරණයක් ගැන. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එදා යහපාලන ආණ්ඩු කාලේ ඉඳන් පටන් අරගෙන 15%ක බැංකු පොලියක් ලබලා දුන්නා. නමුත් ඒ වැඩිහිටියෝ මේ 15% බැංකු පොලිය සමහරට මේකළු රස්සාවක් කරලා හම්බෙන ගැටිවිටි එක වෙන්න පුළුවන් වෙන දීමනා වෙන්න පුළුවන් මේවා එකතු කරලා බැංකුවේ තැන්පත් කරලා ඒක 15% පොලියෙන් ඒගොල්ලන්ගේ බේත් හේත් අරගෙන දරුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට බරක් නොවන විදිහට ජීවත් වුණා. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වීමෙන් පස්සේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය වර්තමාන වෙනකොට 9-10 දක්වා වගේ ගානකට අඩු වෙලා. ඉතින් මේ අය හරි අමාරුවෙන් තමයි තමුන්ගේ බේත් ටික අරගෙන නැත්නම් තමුන්ගේ ඕනේ පාකම් කරගන්නේ හරි අමාරුයි. හැබැයි මේකට තව ප්‍රශ්නයක් වශයෙන් බැලුවොත් එහෙම 5% ටැක්ස් එකකුත් ගහනා මේ පොලියට. අර 5% ටැක්ස් එකක් ගහන එක ඒතර ගහෙන් වැඩිච්ච මිහිර ගොනා යනවා වගේ. පොලියත් අඩු වෙලා ඊට අමතරව 5% ටැක්ස් එකක් ගහනවා. නමුත් ඒතර මේ 5% ටැක්ස් එකක් ගහලා ඒතර අපි විශේෂයෙන්ම කියනවා දැන් දොළවත්ත මන්ත්‍රීතුමත් කතා කරා මේ ටින් නම්බර් එකක් හඳුන්ලා දීලා තියෙනවා. මේ ටින් නම්බර එක හඳුනා දීලා තියෙනකොට ආපහු මේ බැංකුවෙන් ටැක්ස් ගහන්න ඕනේ නැහැ. ඒක බැංකුවෙන් පොලිය ගන්නකොට ටැක්ස් ගහනවා. ඒ ටැක්ස් එක අපි අහුවාම කියනවා ලක්ෂයට වඩා අඩු නම් ආපහු ගන්න පුළුවන් කියලා. නමුත් එහෙම ගත්ත කෙනෙක් නැහැ. එහෙම ගන්න ක්‍රමවේදයක් නැහැ. ඒ ගන්නව ගන්න පුළුවන් ආපහු දෙනවා කියන ගත්තු කෙනෙකුත් දැන් ගන්න ලේසි ක්‍රමවේදයක්වත් නැහැ. ඒ හින්දා අපි කියන මේ ටින් නම්බර එක හඳුනා දෙද්දි බැංකුවට මේ සල්ලි ටික ඔක්කොම එකතු වෙනවා. ඒ කියන්නේ කම්පියුටර් ආදම්බල් දෙපාර්ට්මන්ටේ කම්පියුටර් මේ එක එක්කෙනාගේ ටින් නම්බර අහම පොලිය එකතු වෙනවා වර්ෂයක් ගානේ. පොලිය ගානේ එකතු වෙනවා. ඒතර ආදම්බල් දෙපාර්ට්මන්ටේ ඕනනම් මේ ලක්ෂයට වැඩි අයට ටැක්ස් එක ගහන්න පුළුවන්. ඒක අය කරගන්න පුළුවන්. ඒ ටින් නම්බර එක අනුව අය කරගන්න පුළුවන්. අපි ඒ ටින් නම්බරේ ක්‍රමවේදෙට අකමැත්තකුත් නැහැ. අය කරගන්න පුළුවන්. එහෙමනම් එහෙම අය කරගන්න පුළුවන්කම තියෙද්දි මේ මාසෙට ගන්න කුඩා කුඩා පොලිය වලට 100%ක ටැක්ස් එක ගහන එක හරි අසාධාරණයි. ඒ හින්දා අපි කියනවා දැන් ටින් නම්බරයක් ඇති කරලා ආදම්බත් දෙපාර්ට්මන්ටේ මේ මේ පොලිය වල තියෙන අනුපාතය ලැබෙනවා නම් ඇයි ඒ වෙලාවේ 100%  කපන්නේ? මොකද මේ අහිංසක මිනිස්සු රුපියල් 25,000ක් 50,000ක් අපි දෝක පොලිය හම්බුණා කියමුකෝ. ඒක ලක්ෂයට වඩා අඩුයිනේ. ඒ මනුස්සයාට ඒකෙන් පොලිය ගත්ත 100% ගන්න ආය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒවල කොළපුරවල රස්තියාදු වෙන්න පුළුවන් දේ 100% මුදල ගන්න. ඒ හින්දා අපි කියනවා විශේෂයෙන්ම ටින් නම්බර එක හඳුන්වා දුන්න නම් ඒක ක්‍රියාත්මක වෙනවා නම් ඇයි මේ පොලිය ගෙවද්දි 100% ටැක්ස් ගහන්නේ කියන එක විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා. ඒ සඳහා මුදල් ඇමතිවරයා රාජ්‍ය මුදල් ඇමතිවරු මේ සඳහා කටයුතු කරන්න සොයා බලන්න කියන එක විශේෂයෙන් කියනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදයක් ඇති වෙච්ච වෙලාවේ රට බංකරොත් වෙච්ච රටක් තත්ත්වයට පත් වෙලා තියෙද්දි මේ රට බංකරොත් රටක් වට පත් වෙලා තියෙද්දි ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් මේ රට නැවත යථා තත්ත්වයට ගොඩනැගීම සඳහා රජයේ මොනවද කරන්නේ? මාසික වැටුපක් ගන්න අයට මාසික වැටුපක් ගන්න අයගෙන් තමයි බද්දාය කරන්නේ. එහෙම නැත්නම් එදිනෙදා ආහාර පාන වලට වැටෙන 18% ටැක්ස් බඩ් වැඩ් බද්දක් ගහලා ඒ ආහාර පාන වලින් එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් තමයි බද්දාය කරන්නේ. රාජ්‍ය ආදායම හදන්න යන්නේ මාසෙ පඩි ගන්න අයගේ ගෙනුයි. අර මේ රටේ තියෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන සාමාන්‍ය මිනිසුන් ගෙනුයි තමයි අය කරන්නේ. යම් කොටසක් බදු ගෙවන ජනතාවගෙන් අය කරනවා. නමුත් රජය ටාගට් කරලා තියෙන රාජ්‍ය ආදායම හදන්න මේ බදු පුද්ගලික බදු ආදායමෙන් තමයි රජයේ ටාගට් එක හදලා තියෙන්නේ. ඒ හින්දා අපි කියනවා මීට වඩා මුදල් අමාත්‍යාංශය වශයෙන් මීට වඩා උනන්දු වෙන්න ඕනේ, මීට වඩා හොයන්න ඕනේ වෙනත් විකල්ප ක්‍රියාමාර්ග. මේ රටේ කොච්චර නාස්ති දේවල් කරනවද? අපි නාස්ති දිහා බැලුවොත් එහෙම අපි හිතමුකෝ මේ මේ අපේ මේ වාර්තාව අනුව බැලුවොත් එහෙම. ඒ කියන්නේ පරිසර අමාත්‍යාංශයේ වාර්තාව දිහා බැලුවොත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිනකට ටොන් 938ක් එළියට එනවා. ප්ලාස්ටික් කියන්නේ ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි. පිටරටින් ආනයනය කරන එක. ඩොලර් ඔලිට තමයි ප්ලාස්ටික් ගේන්නේ. ටොන් 938ක් දවසට පරිසරයට විසි කරනවා. මේ විසි කරන එකෙන් ආපහු දිනකට එකතු කරගන්නවා 300ක්. මේකෙන් ප්‍රතිචක්‍රීයකරණය සඳහා ටොන් 34ක් දවසකට යොමු වෙනවා. එතකොට දිනකට පරිසරයට අවිධිමත් ලෙස එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණය බැලුවොත් එහෙම ටොන් 638ක් අවිධිමත් විදිහට එකතු වෙනවා. එතකොට ඒ අවිධිමත් විදිහට දවසට එකතු වෙන ටොන් ප්ලාස්ටික් ටොන් 638 විදිහ බැලුවාම ඒකෙන් ජලාශ්‍රයට යනවා ටොන් 8.45ක් දවසකට. ජල මූලාශ්‍ර වලට, වැව් වලට, ගංගා වලට, මහ මුහුදට යනවා. ඒ වගේම පුද්ගලයෝ තමුන්ගේ ප්‍රදේශය තුල විසි කරනවා කිලෝ 100 ටොන් 139ක් දවසකට. එතකොට පුච්චනවා මිනිස්සු පුච්චන එක වැරදි. රුපියල් 15,000 කට දඩේකුත් ගහන්න තියෙනවා. ඒ පුච්චන එක වැරදි කියලා දඩියක් පමුණලා තියෙනවා. ඒ විතරක් නෙමේ ශ්වසනයට මේ පුච්චපු දුම ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට කැන්සර් ඇති වෙනවා, නොයෙකුත් ලෙඩ හැදෙනවා. නමුත් ටොන් 419.47ක් ගන් ටොන් 420ක් දවසකට මේ ප්ලාස්ටික් පුච්චන අපේ රටේ මිනිස්සු. එතකොට ටොන් 70ක් අවට පරිසර නීති විරෝධී ලෙස විසි කරනවා. මෙහෙම දේ තියෙද්දි මේ ප්ලාස්ටික් කියන දේ අවම කරගන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් එහෙම මේ ප්ලාස්ටික් කියන දේ අවම කරගන්න අපිට පුළුවන් නම් මම හිතනවා අපිට මේ ගැන හිතන්න පුළුවන් නම් අවශ්‍ය දේට විතරක්. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වල තියෙනවා 4R කියලා සංකල්පයක්. එකක් රිෆියුස් කරන්න ඕනේ නැත්නම් ගන්න එපා. එහෙම නැත්නම් ගන්නව නම් පුළුවන් තරම් අවම ප්‍රමාණයෙන් ගන්න. එහෙම නැත්නම් ඒක ප්‍රතිචක්‍රීකරණයට යන්න. එහෙම නැත්නම් භාවිතය අවම කරන්න. මේ වගේ විවිධ දේවල් තියෙනවා. මේ කන්සෙප්ට් එක පිළිගන්න පුළුවන් නම් මම හිතනවා අපේ මේ කෝටි ගාණක් ඩොලර් මිලියන ගානක් වෙන රටවල් වලට පූජා කරන්න මේ ප්ලාස්ටික් ගන්න මොකද ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි. ඒ ගැන හිතන්න පුළුවන් නම් මං හිතනවා මුදල් අමාත්‍යාංශයක් වශයෙන් මේ ගැන හිතන්න පුළුවන් නම් අපිට මීට වඩා ඩොලර් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. අපේ රටේ පෙට් ප්ලාස්ටික් ගත්තොත් එහෙම මේ බෝතල් ගත්තොත් එහෙම වසරකට ටොන් 1900ක් මේ බෝතල් හදන්න කියන ප්ලාස්ටික් විතරක් ආනයනය කරනවා. ඒකෙන් ඒකට සඳහා රුපියල් කෝටි 875ක්
ඔබතුමා තව ඇත්තේ විනාඩි 2ක් කාලය
වීදම් කරනවා. ඉතින් ඒ හින්දා නමුත් මේ පෙට් ප්ලාස්ටික් ටික බැලුවත් රුපියල් කෝටි ඩොලර් මිලියන 26ක් වීදම් කරලා ගේන එකෙන් එකතු කරගන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් විසිකරන ඒවා. නමුත් ටොන් 800ක් බැලුවත් මාසෙකට මේව පරිසරයට මුදාහරිනවා. එතන ඒ ටික එකතු කරගන්න නැතුව මෙන්න මේ වගේ පිලමන්ට් අපි රටින් ගෙන්නනවා. මේ වගේ මේ බෝතලෙන් තමයි මේ ප්ලාස්ටික් කෙන්ද හදන්නේ. කොසු වලට ඒවනම පාවිච්චි කරන්න හදන මේ කෙන්ද හදන්නේ මේ බෝතලේ තියෙන විසිකරන බෝතල් වලින්. හැබැයි මේවා රටින් ගෙන්නන්නේ ඇයි? මම කියන්නේ මේ වගේ දේවල් අපිට හිතන්න පුළුවන් නම් මේ රටේ කරන නාස්තිය ගැන හිතන්න පුළුවන් නම් මේ වගේ කෙඳි පිට රටින් ගේනවා මේ කෙඳි ගේන ප්‍රමාණය බල ටොන් රුපියල් මිලියන ඩොලර් මිලියන 1.9ක වටිනාකමක් යුක්තව මේ කෙඳි රටින් ගේනවා. අපේ කසල ටික අපේ ප්ලාස්ටික් ටික රටේ හැමතැනම මුහුදෙයි දඟෙයි ඇලදොලෙයි හැමතැනම වත්තේයි මේ බෝතල් තියෙද්දි අපි මේවා එකතු කරගන්න වැඩපිළිවෙලක් හදන්නේ නැතුව මේ කෙන්ද විතරක් ගෙනවා ඩොලර් මිලියන 1.9ක වර්ෂයකට මේ මාසයකට මේ රටට කොහොම විදල් විතරක් ගෙනෙනවා ප්ලාස්ටික් වලින් හදපු කන්ටේනර් ගණනාවක් ගෙනෙනවා මේ රටට කොහොම විදල්. ඒකට මේ වගේ දේවල් ගැන අවධානය යොමු කරනවා නම් මේ බදු අය කිරීමම නෙමෙයි මේ බදු අය කිරීම නෙමෙයි විවිධ දේවල් වලින් අපේ රටේ ඩොලර් එළියට යන ඒවා අපිට නවත්ත ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම විශේෂයෙන් කියනවා දැන් මේ පිලමන්ට් එක කිව්වොත් 1.9ක ඩොලර් අහක යනවා. ඒ වගේ මේ රටට මෙච්චර අපි ප්ලාස්ටික් කුණු ගොඩවල් වල තියෙද්දි ප්ලාස්ටික් කුණු ගොඩවල් වල ඇලදොලවල් වල පාවෙද්දි අපි වර්ෂයකට
ඔබතුමාගේ කාලය අවසන්
ප්ලාස්ටික් අපද්‍රව්‍ය විසිකරන සුම්බුම් විතරක් මේ රටට ආනයනය කරන US ඩොලර් මිලියන 3ක ආනයනය කරනවා. මම කියන්නේ මේවා අපේ රටේ තියෙන දේවල්. අපි මීට වඩා හිතන්න පටන් ගත්තොත් අපේ රටේ තියෙන දේ අපි රැකගන්නේ කොහොමද? අපේ රටේ තියෙන දේට අපි වැලියු එක දෙන්නේ කොහොමද? අපේ රටේ ඩොලර් ටික යවන්නේ කොහොමද? කිව්වොත් ජනතාවට මේ විදිහට බදු අය කරගන්න ඕනේ නැහැ කියන එක මම කියමින් මම මුදල් අමාත්‍යාංශ විශේෂයෙන්ම කියනවා. මේ ගැන අවධානය යොමු කරලා අපේ රටේ ඩොලර් ටික ඉතුරු කරලා නාස්ති කරන දේ නැති කරලා මේ ජනතාවෙන් අය කරන බද්ද නිදහස් කරන්න අඩු කරන්න කියන එක ඉල්ලීමක් කරනවා.
ස්තුති ගරු මන්තුමනි. ඊළඟට ගරු නාලගොඩේ මන්තුම ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, මුදල් සම්බන්ධයෙන් තිබෙන සාකච්ඡාවකට සහභාගී වෙන්න ලැබීම අපි සතුටක් වට සලකනවා. අපි දන්නා මේ රටේ ගොඩක් වෙලාවට ජනතාව මේ රටේ සිද්ධ වෙච්ච දේවල්ට වැරදිවලට දේශපාලනඥයන්ට ඇඟිලි දික් කරනවා, චෝදනා කරනවා. නමුත් ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි දේශපාලනඥයෝ වගේම මේ රටේ මුදල් පාලනය කරන, මුල්‍ය පරිපත්‍ය කල්පනාකරණය කරන, මහ බැංකුවේ මහ භාණ්ඩාගාරයේ ඉන්න ප්‍රධාන පෙළ නිලධාරියොත් මේවට විශාල වශයෙන් වග කියන්න ඕන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා කියන කාරණය. අපිට මතකයි 2010 2015 කාලේ මේ රටේ පිටිපස්සෙන් ඉඳගෙන ආර්ථිකය කල්පනා කරන කෙනෙකුට අදිසි හස්තයක් ගැන ඒ කාලේ ආණ්ඩු පක්ෂයමයි කතා කරා, ඒ වගේම විපක්ෂයයි කතා කරා. ඊට පස්සේ 2015 පස්සේ ගරු මුලාසුනාරුඩු මන්ත්‍රීතුමනි යහපාලනය කියන ආණ්ඩුව, ගුඩ් ගවර්නන්ස්. ඒතර යහපාලනය කියන සංකල්පය මාස දෙකක් තුනක් යන්න කලින් පොළොවේ ගහලා කුඩුපට්ටම් කරලා දැම්මේ ඒ වෙලාවේ මහ බැංකුවටපත් වෙලාපු මහ බැංකුව අධිපතිවරයා. ලංකා ඉතිහාසයේ විශාලතම සුදු කරපටි හොරකම මහ බැංකුවට බැඳු කර මංකොල්ලේ ඒ වෙලාවේ සිද්ධ වුණා. ඒ වගේම 2015 2019 කාලේ තමයි මේ රටේ වැඩිම ස්වෛරී බැඳුම් කර ප්‍රමාණයක් ගත්තේ බිලියන 12.5ක්. ඒ ගැන තර්කයක් ඉදිරිපත් කරනකොට සමහරලාට මේ පැත්තේ ඉන්න අපේ සහෝදර මන්ත්‍රීවරු කියනවා මේක ගන්න සිද්ධුනේ ණය ගැනීම සඳහා කියලා. හැබැයි ණය ගැනීම සඳහා ඒක ණය ගෙවීම සඳහා ඒක ගන්න සිද්ධ වුණාට වඩා හේතුවක් අතර තියෙනවා මූලාසනාරට මන්ත්‍රීතුමනි. ඒක තමයි ඒ ණය ගෙවීම සඳහා ආදායම් වැඩි කරගන්නට ඒ කාල සීමාව තුළ අපි අසමත් වීම. දැන් අපනයන වර්ධනය දිහා බැලුවාම 2015 2019 කාලේ අවුරුද්දකට අපනයන වර්ධනය තිබ්බේ 1.6යි. 1.6ක වගේ අපනයන වර්ධන වේගකින් කරගන්න බැරි නිසා තමයි ඒ විදිහට ණය ගන්න සිද්ධ වුනේ. ඊළඟට ආවා ගොඩවි රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව 2019. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට ඒ ආණ්ඩුවේ හිටපු මහ බැංකු අධිපරු දෙන්නෙකුටම ඔවුන් වග ශූරිත වැරදිකරුවන් කරලා තියෙනවා මේ ආර්ථිකය කඩාවැටීම සම්බන්ධයෙන්. හැබැයි එතෙන්දී අපි එකක් කියන්නට ඕනි, ඔවුන් පමණක් වැරදිකරුවන් වන්නේ ඊට පෙර හිටපු අය. උදාහරණයක් වශයෙන් අර සුදු කරපටි හොරගම කරපු කෙනා, ඊට පස්සේ මේ ණයගත්ත කෙනා, ඒ අයට විරුද්ධ චෝදනා ඉදිරිපත් වුණේ නැති නිසා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ වෙලාවේ ඒ නමුත් ඉදිරිපත් වුණා නම් සමාජයට ඒ නමුත් වැරදිකරුවන් වශයෙන් නම් වන්නට ඉඩ තිබුණා. ඊට පස්සේ ආව වර්තමාන මහ බැංකු අධිපතිවරයා මහාභාණ්ඩගාර ලේකම්වරයා. මේ අය ආපු ගමන් මොකද කරේ? මේ අය ඇවිල්ලා පත්වීම ලැබලා දවස් තුනක් යන්න කලින් මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කරා. අඩුම ගානේ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැතු. ඒතර ඒ වෙලා ඒක දෙයට හරිදයක්ද වැරදිදක්ද කියන පිළිබඳ මේ රටේ විවාදයක් තියෙනවා. ඒතර මහාභාණ්ඩගාර ලේකම්වරයා මේ පාර්ලිමේන්තු කමිටුවට ඇවිල්ලා කියනවා, අපි බංකොලොත් කියලා කිව්වේ නැහැ කියලා. එහෙමනම් ඒ කියන්නේ ඔහුගේ හදවත දන්නවා මේ බංකොලොත් ප්‍රකාශ බව ප්‍රකාශ කිරීම අපේ රටට හානියක් කරලා තියෙනවා කියන කාරණය. ඊළඟට වර්තමාන මහ බැංකු අධිපතිවරයා ගත්ත ක්‍රියාමාර්ගයේ පහුගිය අවුරුදු දෙක තිස්සේ මම පැහැදිලිවම කියනවා මේ රටේ මහා විනාශයක් ඇති කරපු පිළිවෙලක්. මොකද ඌ ආපු වෙලේ ඉඳන්ම ඌගේ තිබුණා ප්‍රතිපත්තිය උද්දමනේ පාලනය කරන්න කියලා ණය ප්‍රතිශතේ ඉන්ට්‍රස්ට් පේමන්ට්ස් ඉතාමත්ම අධික මට්ටමක තියාගන්න. ඔබ වැඩිම කිව්වා, විවෘතවම කිව්වා, මම මේ පොලිය අනුපාත ඉහළ තියාගන්නවා, එහෙම තමයි උද්දමනේ පාලනය කරන්නේ, එසේ කිරීම සඳහා ආර්ථිකය සංකෝචනය කරන්න ඕනේ කියලා. පෑදුලම කිව්වා, වැරදීමක් නෙවෙයි. මේ ආර්ථික සංකෝචනය කිරීම සඳහා ඒ ආකාරයට පොලිය අනුපාතයෙන් ඉහළ තබා ගැනීම නිසා තමයි ගරු මූලාසුනාරු මන්ත්‍රීතුමනි අද මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන්නේ. මම පැහැදිලි කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. මේ මහ බැංකු අධිපතිවරයා මේ විදිහට පොලිය අනුපාත ඉහළ ගෙනියන්න කලින් මේ රටේ තිබුණේ තනි ඉලක්කයේ පොලිය අනුපාතයක්. එතකොට තනි ඉලක්කමේ පොලිය අනුපාතයට ණයට ගත්ත ව්‍යාපාරිකයන්ට අපිටම 9ට 10ක නැත්නම් 11ක පොලිය අනුපාතයකට ණයක් ගත්ත ව්‍යාපාරිකයෙකුට එකපාරටම පොලිය වැඩි කරාම 20ට 25ට ඒ ව්‍යාපාරිකයා කොහොමද ව්‍යාපාර කරන්නේ? උට ව්‍යාපාර කරන්න බෑ. මට ඊයේ පෙරේදාත් එක ව්‍යාපාරිකයෙක් කිව්වා, ඌට අවුරුද්දක් තුල ගෙවන්න තිබුණා රුපියල් මිලියන 400ක ලොකු ව්‍යාපාරිකෙක්. රුපියල් මිලියන 400ක් පොලිය ඌට සිද්ධුව කියලා රුපියල් බිලියන 1200ක් පොලිය ගෙවන්නේ ඒ අවුරුද්දත් තුල. කොහොමද කරන්නේ? කරන්න බෑ. මේක ලොකු ව්‍යාපාරිකයන්ට පමණක් නෙවෙයි, ස්වයන් රැකියා කරන මිනිස්සුන්ට පවා බලපානවා. හුඟක් වෙලාට ස්වයන් රැකියා කරන අය උදේට ණයක් අරගෙන ව්‍යාපාර කරලා හවසට ණය ගෙවන්නේ. ඒතර මේ වගේ අධික පොලියට ණය ගන්න සිද්ධ වුනාම ඒ මිනිසුන්ට ව්‍යාපාරය කරගන්න බෑ. ඒ නිසා තමයි ගරු මුලාසුරණ බණ්ඩිතුමනි මේ රටේ ක්ෂුද්‍ර ව්‍යාපාර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බරපතල ලෙස පෞගේ කාලේ කඩාවැටීමකට ලක් වුණේ. අද ගණන් බල්ලා තියෙනවා ඒ ක්ෂේත්‍ර වලින් ඉන්න අපිට කියනවා ලක්ෂ ගාණක් ව්‍යාපාර කඩාවැටලා තියෙනවා. සමහරව සම්පූර්ණයෙන්ම වාලා දාලා, සමහරව කරගෙන යන්න බැරුව අල්ලගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා බලන්න ආර්ථිකය. ඒතර මේ ව්‍යාපාර ආයි ගොඩ ගන්න පුළුවන්ද? ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි ඉතාමත්ම වටිනා මුළු රටටම ව්‍යාපාරිකයෝ ඉන්නේ 250,000කට අඩු ප්‍රමාණයක්. ව්‍යවසායකයෝ ඉන්නේ. ව්‍යවසායකෙක් නිකන් හදන්න බෑ. බොහොම අමාරුයි, බොහොම උත්සාහයෙන් ඒ මිනිස්සු උඩට එන්නේ. ඒතර ඒ මිනිස්සුන්ට මේ විදිහට ගහලා වට්ටලා ඊට පස්සේ බැංකු පද්ධතිය හරහා ඒ මිනිස්සුන්ගේ දේපල විකුණලා දානවා නම්, වෙන්දේසි කරලා දානවා නම්, පරාට කරලා දානවා නම් මොන තරම් අපරාධද? ඒතර මේ මහ බැංකු අධිපතිවරයා අද මේ පරාටේ ක්‍රමයට තමුන්ගේ දේපල විකුණන ව්‍යාපාරිකයන් ගැන කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. ඊයේ පෙරේද සාකච්ඡාවකට ඇවිල්ලා වෙබිනාරයක් අතිලා කතා කරන විනාඩි 10ක් ඉඳලා නැගිටලා යනවා. එහෙම කරන්න පුළුවන්ද මහ බැංකු අධිපතිවරයාට? මේ ප්‍රශ්නේවත් තේරුම් ගන්න ඕනේ. මේ මිනිස්සුන්ගේ මේ දේපල විකුණලා මේ මිනිස්සු විනාශ කරලා දැම්මම ඉදිරියට කවුද මේ රටේ ආර්ථිකය දුවන්නේ? මේ රටේ ආර්ථිකය සක්‍රිය කරන්නේ කොහොමද කියන කාරණේ තේරුම් ගන්න බැරි නිලධාරියෝ තමයි අද අපිට ඉන්නේ. ඒ අතරේ අනිත් පැත්තට ගිහිල්ලා 70%කින් පඩි වැඩ කරගෙන තියෙනවා ජනවාරි මාසේ ඉඳලා. අද මේ පාර්ලිමේන්තු උදේ ඉඳන් ගැන සාකච්ඡා වුණා. මට වෙලාව නිසා මම ගැන කතා කරන්නේ නැහැ. හැබැයි එකක් කියන්න ඕනේ. මේවා කරන්න කවුද බලය දුන්නේ? මේවා කරන්න බලය දුන්නේ මේ පාර්ලිමේන්තුවමයි. මහ බැංකුව ස්වාධීන කරනකොට අපි කිව්වා අපි විරුද්ධව ඡන්ද දුන්නා මේක කරන්න එපා කියලා. මේ රටේ ආර්ථිකය කඩදාපු, ආර්ථිකය සංකෝචනය කරපු මේ ව්‍යාපාරිකයෝ ගැන පපුවේ තැතම නැට මිනිසුන්ට මේ විදිහට ස්වාධීන කළ සම්පූර්ණ බලය දුන්නාම ස්වාධීන පවත්වන්නේ මේ මිනිසු කරන්නේ රට හදනකට මේ තමුන්ට බෙදා ගන්න එක කියලා අපි එදා කිව්වා ගරු මුල්ලාස්රණ බන්දිතුමනි අද සිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒ කාරණේ අද ඒ ස්වාධීන කිරීම අදා ඔවුන්ගේ පංගුව වැඩි කරගෙන තියෙනවා මහ බැංකුව අධිපතිවරයා විතරනේ මහ භාණ්ඩාගාර ලේකම්වරයාත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් ලක්ෂාතක විතර පඩිය වැඩි වෙලා තියෙනවා ජනවාරි මාසේ අපේ රටේ මිනිසුන්ට කන්න නැ බොන්න නැ රාජ්‍ය සේවකේ පාරේ උද්ඝෝෂණය කරන රුපියල් 20000ක වැටුප් වැටීම කිල්ල ඒක දෙන්නේ නැහැ රජය. ඉතින් මේ විදිහට මේ නිලධාරීන්ට තමුන්ගේ ගොඩ වැඩි කරගන්න ඉඩ දෙනවාද? අපි නැත්තම් ඔක්කොම එකතු වෙලා මේ කරේ වෙනස් කරන කාරණේ අපි සාකච්ඡා කරන්න ඕන කියමින් මම කතා අවසන් කරන බොහොම ස්තුතියි.
ඉස්සරේ ගරු මන්තමනේ